जन्म भूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබ අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනක්ම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. වැඩසටහනේ ආරම්භයත් එක්ක නිරෝෂි මම වාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නද?
අහන්නකෝ ඉතින් බලන්න.
ඔන්න වාගේ ඉස්සරහා තියනවා පොඩි දීසි දෙකකට දාලා ලුණුයි සීනි. දෙකම එක වගේ නිසා මේක ලුණුද මේක සීනිද කියලා ඔයාට එකවර අඳුනගන්න පුළුවන්ද බැලූ බැල්මට?
ඇත්තටම කමිල බැලූ බැල්මට නම් බෑ. ඒත් හැබැයි රස වෙන වෙනම බලලා තමයි ලුණු මොනවද සීනි මොනවද කියලා කියන්න පුළුවන් නේද?
හරියට හරි. දෙකම එක වගේ නිසා බලපු ගමන් මේක ලුණුද මේක සීනිද කියලා අපිට එකවර අඳුනගන්න බෑ. අපි ගොඩක් වෙලාවට නිරෝෂි අපේ සාමාන්‍ය ජීවිතයේදී මේ වගේ තමයි. අපිට පේන හැම දෙයක්ම අපි හිතනවා හරි කියලා. හැබැයි සමහර වෙලාවට පේන දේ නෙමෙයි ඇත්ත. පේන දේ නෙමෙයි හරිදි. රහ බලලම ලුණුද සීනිද කියලා අපි නිගමනය කළා වගේ අපි ජීවිතය තුළ යම් යම් දේවල් සම්බන්ධව නිගමනයකට එද්දී මේ පරීක්ෂණයකට භාජනය කරලයි කරන්න ඕනේ. දුටු පමණින් බොහෝ දිනෙක පූර්ණ නිගමනවලට එනවා. හැබැයි ඒක බොහෝ විට සාර්ථක නැහැ. ටික කාලයක් යනවා අපිට හරි දේ අවබෝධ කරගන්න. විශේෂයෙන් අපිට මුණ ගැහෙන පුද්ගලයන් පවා අපි වෙලාවකට හිතනවා සීනි වගේ කෙනෙක් කියලා, ලුණු වගේ කෙනෙක් කියලා. හැබැයි එහෙම නොවන්න පුළුවන්. ඒ නිසා කාලෙත් එක්ක තමයි, අත්දැකීම් එක්ක තමයි අපිට කෙනෙක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කාලයක් අරගෙන මිනිසුන් තේරුම් ගන්න. එවිට ඔබට තව කෙනෙකු නිසා ජීවිතය තුළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබ තව කෙනෙකු ඉදිරියේ රැවටීමට ලක්වෙන එකක් නැති වෙයි.
කමිල, ඔයා ඔය කියපු දෙයට මට මෙහෙම දෙයක් එකතු කරන්න හිතුණා. සකදමල කියන එක ඔයා දැකලා හරි අහලා හරි තියෙනවද? සකදමල කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි ඒක අද විස්තර කරමු. හැබැයි හැම කෙනෙක්ම මේක ජීවිතේදී දැකලා තියෙනවා. සකදමල කියලා කියන්නේ ඔය වහලක සිදුර තුලින් අඳුරු කාමරවලට ඒ දිගේ ඇවිත් බිම පතිත වන සලකුණට. ඒකට තමයි ඇත්තම සකදමල කියලා කියන්නේ. සකදමල එන්නේ නිකන් නෙමෙයි කමිල. ඒකත් එක්ක එනවා බබලු වැල කියන එක. බබලු වැල කියලා කියන්නේ අර බිම පතිත වන ආලෝක සලකුණයි අර වහලේ සිදුරයි අතර කාමරේ දූවිලි කොච්චර තියනවද කියලා පේන දෙයට. සකදවල නැත්තම් ඇත්තටම කමිල බබලු වැල නැහැ. අන්නේ ඒ වගේ තමයි අපේ ජීවිත ඇතුලේ ඉන්නවා අපිත් එක්ක සකද මලයි බබලු වැලයි වගේ හරි අපූර්වට ගැළපෙන මිනිස්සු. ජීවිතේ යහමින් බෙදා හදා ගන්න මිනිස්සු. ජීවිතේ ගත කරන්න ඕන අන්නේ ඒ වගේ මිනිස්සු එක්ක. එතකොට ඔබේ ජීවිතේ හරි ලස්සන වෙනවා. හරි ලස්සන වේවි. ඉතින් ඒ දේවල් එක්ක අද අපි මේ වැඩසටහන ආරම්භ කරමු.
ජීවන රටාවක් ගත කරත් අපි අපේ විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි අපිට ඇතිවෙන්න පුළුවන් රෝගී තත්ත්වයන් පිළිබඳව. මේ රෝගී තත්ත්වයන් විසඳගන්නේ කොහොමද, මේවට තියෙන ප්‍රතිකාර මොනවද කියන කාරණාව ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසාම තමයි අපි චන්නභූමි වැඩසටහන තුළින් ඒ සඳහා ඉඩක් වෙන් කරලා තියෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්න.
ඔව් කමල, නිරෝගීකම ගැන කතා කරනකොට අපි බොහෝ දෙනෙක් ලොකු අවධානයක් සහ බොහෝ දෙනෙක් තුල කතාබහට ලක්වන කාරණාවක් තමයි මේ කොන්දේකැක්කුම කියන එක. අද වෙනකොට තරුණ, මැදිවියේ, මහලු මේ කියන හැම කෙනෙක්ටම මේ කොන්දේකැක්කුම නිසා පීඩා විඳින කතාබහවල් අපි අහලා තියෙනවා. ඉතින් අද අපේ වෛද්‍ය සාකච්ඡාව තුළින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොන්දේකැක්කුමට කොහොමද වෙදහෙදකම් කරන්නේ කියන එක. හෙළ වෙදක්‍රම ආශ්‍රයෙන්. ඉතින් අද දවසේ අපිත් එක්ක කතා බහ මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඩොක්ටර් නතාලියා වීරවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකරණී ආදිත්‍ය ආයුර්වේද වෙදමැදුරෙන්.
වෛද්‍යතුමනි, ඉස්සර නම් අපි හිතන්නේ කොන්දේකැක්කුම හැදෙන්නේ වයස අවුරුදු 60ත් 70ත් උනාට පස්සේ කියලා. දැන් නම් ඒක එහෙම නෑ කියන එක අපි හොඳට අරම දන්නවා. අපි මුලින්ම කතා කරමු මේ කොන්දේකැක්කුම ඇති වෙන්නේ කොහොමද සහ මොකද්ද මේකට හේතුව කියන එක.
අයබුවන්, කොන්දේකැක්කුමක් කියන්නේ සාමාන්‍යක ලෙඩක් නෙමෙයි, ඒක ඇතිවන තත්ත්වයක්, එහෙමත් නැත්නම් රෝග ලක්ෂණයක්. යම් කිසි හේතුවක් නිසා කොන්දාශ්‍රිතව වේදනාවක් පේන එකක් අපිට තියෙනවා නම් ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. කලින් වැටිච්ච දෙයක් අපි කියන ඉන්ජරි එකක්, ස්පෝර්ට්ස් කරන්න ගිහිල්ලා කිසි ක්‍රීඩාවක නිරත වෙද්දි හරි වෙච්ච පරණ කාලේ කියන ගොඩක් කල් වෙච්ච ඉන්ජරි එකක් නිසා හරි අපිට පසු කාලීනව මේ කොන්දේ අමාරුවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වැරදි ඉරියව් නිසා අපිට කොන්දේ අමාරු වෙන්න පුළුවන්. ඇත්තටම කොන්දේ අමාරු වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. වැරදි ඉරියව් කියන්නේ අපි ඉඳගෙන ඉන්න විදිහ, අපි ඇවිදින විදිහ, අපි නිදාගන්න විදිහ, අපි නිදාගන්න ඇඳේ මැට්‍රස් එකේ තත්ත්වය, මේ හැම දෙයක්ම බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඊට අමතරව ඊට එහා ගිය කොන්දේ අමාරු වලට හේතු තියෙන්න පුළුවන්. ඒවා අපිට විවිධ අපි කියනවා විවිධ පරීක්ෂණ වලින් හොයාගන්න පුළුවන් විදිහේ. සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි වකුගඩු අමාරුවක් තියෙද්දි කොන්ද කැක්කුම එන්න පුළුවන් කියන එක. නමුත් දැන් ඒ වගේ අවස්ථාවලදී කොන්ද රිදෙන තැනයි, ඉන්ජරි එකක් වුණාම රිදෙන තැනයි, වෙනත් නික අපි හිතපු පොඩි ටිෂු ඩැමේජ් එකක් එහෙම නැත්නම් පොඩි අපිට නිකන් කලින් දවසේ හරියට ඉඳගෙන ඉන්න නැතුව කලින් දවසේ බරක් උස්සන්න ගිහිල්ලා ඇති වෙච්ච ඒ වගේ අපි කියනවා ටෙම්පරි දෙයක් කියලා, පොඩි කෙටි කාලින හේතුවක් නිසා වෙච්ච දෙයකයි. ඒ වේදනාව එන විදිහ වෙනස් සහ වේදනාව දැනෙන ප්‍රදේශ වෙනස්. කොන්ද කියුවහම සාමාන්‍ය එක කටවහරේ කොන්ද කියද්දී අපි බෙල්ලේ ඉඳලා අපේ හිප් එක ළඟට එනකන් පහළයේ සුෂුම්නාව දෙපැත්තේ තියෙන මාංශපේශීත් එක්ක සම්පූර්ණ ඒරියකටම අපි කියනවා කොන්ද කියලා නේ කටවහරේ. නමුත් ඒක සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා අපි සමහර ඩිස්ක් බල්ජ් එකක්, ඩිස්ක් ප්‍රොලැප්ස් එකක්, ඒ වගේ ඩිස්ක් හර්නියේෂන් කියනවා, ඒ වගේ සුෂුම්නාවේ තියෙන මේ වර්ටිබ්‍රතරමේ තියෙන තරලය නිසා ඇති වෙන ස්නායු තෙරපුමක් නිසා ඇති වෙන කොන්ද අමාරුව වෙනස් වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා පසු කාලිනව ඇති වෙන අපේ මාංශපේශී තද වෙලා කොන්දාශ්‍රිතව තියෙන මසල් ස්ටිෆ්නස් එක, ඒ හැමදේම වෙනස්, කියන්නේ වෙනස් වෙනස් හේතු නිසා කොන්ද අමාරු වෙන්න පුළුවන්. ඒතකොට අපි හරියටම හේතුවට තමයි මොකක්ද රීසන් එක කියලා, මොකද්ද කෝස් එක කියලා දැනගෙන තමයි ප්‍රතිකාර කරද්දි කරන්න ඕනේ. එතකොට වයස් ભેදයක් ඇත්තටම කොන්දේ අමාරුවට කියලා නැහැ. ඒක විවිධ හේතු නිසා ඕනම වයසක කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් කුඩා දරුවන්ට වඩා බොහෝ විට වයසින් වැඩිමහල් වියට එද්දි තමයි මේ වගේ හන්දිපත් වේදනාව එන්නේ. ඒකට ආයුර්වේද හැටියට විශේෂ හේතුවක් තමයි අපි වයසත් එක්ක මේක රිලේට් වෙන්නේ. වයසට යද්දී අපි කියන වාපිත්සෙන් වාත පිත කප කියන තුන්දොස් ත්‍රිදෝෂ කියලා අපි කියන ආයුර්වේද අපේ බේසික් කන්සෙප්ට්ස්. වයසට යන කෙනෙක්ගේ වාත දෝෂය වැඩි වෙනවා, වාත කෝප වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වයසත් එක්ක, ඒජින් එක්ක. මැද වයස කෙනෙක්ගේ පිත තමයි ගොඩක් වෙලාට කෝප වෙලා තියෙන නිසා පොඩි වයසේ පොඩි දරුවන්ගේ කප දෝෂය, සෙම දෝෂය. ඉතින් ඒ දෝෂ තුනත් වයස එක්ක තියෙන විදිහත් එක්ක, ඒ ඉම්බැලන්ස් එකත් එක්ක අපිට පේනවා අවුරුදු 40න් පස්සේ අවුරුදු 50ට යන කට්ටියට සෙම ලෙඩක්, සෙම් අමාරුවක් එනවට වඩා වාත අමාරුවක් අපි කියනවා ආතරයිටිස් හරි වෙනත් සන්ධි ආශ්‍රිත රෝගයක් හරි වේදනාත්මක දෙයක් ඇති වෙන්න තියෙන ප්‍රොබබිලිටි එක වැඩි. ඉතින් ඒ නිසා තමයි වයස රිලේට් කරනවා නම් එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් අපිට සාමාන්‍යයෙන් ඕනම වයසක කෙනෙක්ට එහෙම වයස හේතුවක් වෙන්නේ නැහැ ලොකුවට කොන්දේ අමාරුවක් හැදෙන්න.
වෛද්‍යතුමනි, අපි දන්න දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ කොන්ද කැක්කුම ආවට පස්සේ වැඩි ගණන් ගන්නේ නැහැ. මොන හරි බාම් වර්ගයක් ගාලා ළඟ තියෙන තෙල් ටිකක් ගාලා අත ගන්නවා. ඔන්න ඔකෝහේ ඇරිලා යාවි කියලා හිතාගෙන. හැබැයි දන්නෙම නැතුව ලෙඩේ උග්‍ර වෙනවා. කොන්දේ අමාරුව මුලින්ම හැදීගෙන එනකොට මොනවද කළ යුත්තේ කියන එක අපි කතා බහ කරමු.
මුලින්ම හැදීගෙන ඉද්දී අපිට බොහොම සරල දේවල් ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැදුන අලුතම වගේ නම් දවසක් දෙකක් ඇතුළත වගේ තියෙන කොන්දේ අමාරුවකට අපිට නැත හැදිලා පැය කීපයක් ඇතුළත නම් අපිට බාම් වර්ගයක් නැත්නම් ගෙදර තියෙන තෙල් වර්ගයක් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඒ වගේම උණු වතුර සාමාන්‍ය අපි කියනවා වෝම් මේ බ්‍රස්නේ තමයි හොඳ අපේ ආයුර්වේද හැටියට. එතකොට ගෙදර තියෙන හොට් වාටර් ටවල් එකකින් අපිට හීට් එක තියලා බලන්න පුළුවන්, පොඩ්ඩක් තවලා බලන්න පුළුවන් අඩු වෙනවද කියන එක. සාමාන්‍යයෙන් ඒක පොඩි මස්කියුලර් පේන් එකක් නම් නිකන් සුළු දෙයක් නම් ඒක ඒ වගේ කාලයත් එක්ක සහ පොඩි පොඩි දේවල් කරපුවම හොම චුට්ටක් මසාජ් කරාම ගෙදරදි වගේ පොඩ්ඩක් තෙල් ටිකක් ගියාම අඩු වෙනවා. නමුත් ඒ ඉන්ජරි එක ඒක එතන ඉන්ජරි එකක් තියෙනවා නම් ටිෂු ඩැමේජ් එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අපි කියන විදිහට ඒක ආතරයිටිස් වගේ රෝග තත්ත්වයක් සංදිගත වාත හෝ ඒ වගේ පැත්තකට මේක සම්ප්‍රාප්තියක් ඇති වෙගෙන යනවා නම් රෝගයක මුල් අවස්ථාවක් නම් ඔව් ඒකට ඒ ප්‍රතිකාර නිකන් ඒ වගේ කරලා හරියන්නේ නැහැ. ඒ විතරක් කරලා මදි. වෛද්‍යවරයෙක් හමු වෙලා තමයි ප්‍රතිකාර තීරණය කරගන්න වෙන්නේ. ඒතකොට වෛද්‍යවරයා තීරණය කරන්න ඕනේ කරන ප්‍රතිකාරත් එක්ක ඒ සුවයක් නැත්තම් ඒත් කොන්දේ අමාරුව තියෙන ප්‍රදේශයයි ඒක උග්‍ර වෙනවා නම් ඒක ප්‍රතිකාර වෙනස් කරන්න ඕනේ. එහෙමත් නැත්තම් වැඩිදුර පරීක්ෂණ වලට යොමු වෙන්න ඕනේ කියන එක. ඊට අමතරව කොන්ද හෝ වෙනත් ඇඟේ ඕනම වේදනාවකට සාමාන්‍යයෙන් අපි ආයුර්වේද විදිහට සීතල අගුණයි කියන දේ තමයි විශේෂක මන් දන්නවා ඉන්න රටවල් එක්ක කාලගුණ තත්ත්වයන් එක්ක වෙනස්. නමුත් පුළුවන් තරම් අපිට අපේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් පැත්තෙන් කරන්න පුළුවන්. අපි හැමතිස්සම ගොඩක් රෑ වෙලා නාන එක ඇඟ හොදන එක හොඳ නෑ. උණු වතුරෙන් හොට් වෝටර් ෂවර් එකක් රෑ වෙන්න කලින් පුළුවන් තරම් කලවර වැටෙන කලින් අරගන්න පුළුවන් නම් තමයි හොඳ. ගන්නම උනොත් විශේෂ හේතුවක් මත රෑ වෙලා ඇඟ හොද ගන්න අවශ්‍ය උනොත් උණු වතුර පාවිච්චි කරන ඊට පස්සෙත් ගොඩක් සීතලේ ඉන්න එපා කියන එක තමයි මතක් කරන්නට අවශ්‍ය වෙන්නේ. කොන්ද අමාරුවක් වගේ දෙයක් තියෙන කෙනෙක්ට විශේෂයෙන්ම හවසට ස්විමින් වතුර බහලා ඉන්න එක සීතල වතුර නාන කරන එක ඒවා ඉතාම අගුණයි. ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. වගේම කොන්ද අමාරුවක් තියෙන කෙනෙක්ට තමන් නිදාගන්න හැදේ මැට්‍රස් එක උස කොට්ට තියලා නිදාගන්න හදන්න එපා. ෆ්ලැට් වෙන තරමට හොඳයි. හැබැයි මේ මැට්‍රස් එකේ පොඩි තික්නස් එකක් හරි ඝනකම ඉතාම අඩු මැට්ටයක් පාවිච්චි කරන්න. අර වලවල් තියෙන ඉතාම ස්පොන්ජි වගේ මැට්‍රස් එකකට යන්න එපා, විශේෂයෙන්ම කුන්දෑමාරු තියෙන කෙනෙක් නම්.
විශේෂයෙන්ම වෛද්‍යතුමනි, මේ තරබාරුකම නිසා කොන්ද කැක්කුම ඇති වෙනවා කියලා මතයක් තියෙනවා. නිවැරදි ආහාර රටාවක් නොගැනීම සහ ව්‍යායාම වල නිසි ලෙස නොයෙදීම නිසා කෙනෙකු තරබාරු වෙන්න පුළුවන්. ඉතින් මේ මෙය කාන්තාවන් පිරිමීන් කියලා ભેදයක් ඇත්තටම නැහැ. එහෙම අයටත් මේ ප්‍රශ්න තියෙනවා, අපි දැකලා තියෙනවා. බොහෝ විට කොන්ද අමාරු මේ තරබාරුකම නිසාම ඇති වෙනවාද කියන එක අපි කතා බහ කරමු. ඒ වගේම තමයි කොන්ද අමාරුවක් තියෙනවා නම් ආහාර කොහොමද අපි තෝරලා බේරලා ගන්න ඕනේ කියන එකත් අපි කතා කරමු.
කොන්ද අමාරුවට තරබාරුකම කොහොමද අදාළ වෙන්නේ කියලා ගත්තොත් අපේ ඇඟ අපි ඇවිදිද්දි දවසම හිටන් ඉන්න කෙනෙක් නම් ගොඩක් වර්ක්අවුට් කරන කෙනෙක් නම් ගොඩක් දවසට ඇවිදින ප්‍රමාණය වැඩි කෙනෙක් නම් ඇඟ තරබාරු වෙන්න එයාගේ වේට් බෙහරින් ජොයින්ට්ස් වලට දනිස් දෙක වගේ කොන්ද වගේ ලොකු හන්දි වලට ඒක දැනෙනවා වැඩි. එයා ලොකු ආයාසයක් දරන්න ඕනේ මේ ලොකු බර කඳක් දරාගෙන දවසේ පැය ගාණක් එක දිගට ඉන්න. ඉතින් ඒක අවශ්‍ය ශක්තිය ඒ න්‍යූට්‍රිෂන්ස් ඒ දනිස් වලට හරි අනිත් හන්දි වලට තියෙන්න ඕන. ඉතින් ඒක නිසා ඇත්තටම සිහින් ඇඟක් හෝ නැත්තම් බර වැඩි කෙනෙක් නම් බර අඩු කරගන්න එක ඉතාම වැදගත් වෙනවා හන්දි අමාරු වලින් වැළකෙන්න නම්. විශේෂයෙන්ම අපි හිතමු පවුලේ අපි කියන ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා නම් අම්මලට තාත්තලට සංදිගත වාත වගේ විවිධ සංදි ආශ්‍රිත රෝග තියෙන කෙනෙක් නම් ඔස්ටියෝ ආතරයිටිස් හරි වෙනත් ආතරයිටිස් වර්ගයක් හරි නැත්තම් වගේ කන්ඩිෂන්ස් තියෙන කෙනෙක් නම් විශේෂයෙන්ම පරිස්සම් වෙන එක හොඳයි. මොකද බර වැඩි වුණා සමහරු ඉන්නවා බර ඉතාම සිහින් සිවුරක් තියෙන අයටත් මේ අමාරු එන්න පුළුවන්. එක එක හේතු තියෙන්න පුළුවන් ඒවට. ඉතින් බර අඩු කර ගැනීම ඉතාම හොඳයි. ඒක ඉතාම පොසිටිව් දෙයක්. මේ වගේ ලෙඩක් තියෙන කෙනෙක්ට, ඒ වගේම හැදෙන්න ප්‍රවණතාවක් තියෙන කෙනෙක්ට එක වැළකෙන්න. ආහාර පාන කියලා මේ කොන්දේ අමාරුව සම්බන්ධව ගත්තොත්, ඇතරම විශේෂයෙන් කෑම වලින් පරිස්සම් වෙන්න කියන දෙයක් අපිට ලොකුවට කියන්න නැහැ. යා මොනා හරි විශේෂයෙන් අපේ බොන බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ නැත්නම් කෑම වලින් කියලා ලොකු බලපෑමක් මේ කියන කොන්දේ අමාරුවට ඇත්තටම නැහැ. නමුත් පරිස්සම් වෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් හොඳයි. සීතල කෑම වර්ග වලින් වැළකෙන්න පුළුවන් නම්, ඒ වගේම උෂ්ණ කෑම වර්ග වලින් වැළකෙන්න පුළුවන් නම්, බොහෙත් ආයුර්වේද බෙහෙත් පාවිච්චි කරන කෙනෙක්ට විශේෂයෙන්ම ඉසොදැල්ල කකුල ඕබල මාළු කෙලවල්ලු තක්කාලි අන්නාසි වගේ උෂ්ණ කියන ගණයට අයිති වෙන කෑම වර්ග වලින් වැළකෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ලොකු බලපෑමක් නැහැ. වැඩියෙන් අපි හිතන්න ඕනේ කෑම ගැන හිතනවා නම් කොන්දේ අමාරුවක් හරි හන්දේ අමාරුවක් ගැන හරි ඒක වළක්ව ගන්න හොඳ කෑම මොනවාද කියලා හොතින් මට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කියලා මං හිතන්නේ. ඇඟ බර අඩු කරගන්න, වේට් ගේනින් නොවෙන්න බලපාන කෙනෙකුගේ ඩයට් එක මේන්ටේන් කරගත්තා නම්, සැහැල්ලු ආහාර කාලා පිටි කෑම අඩු කරලා තෙල් කෑම අඩු කරලා ඉන්ස්ටන්ට් ෆුඩ් ඒ වගේම විශේෂයෙන්ම වෙළඳපළේ තියෙන වෙනත් ආහාර වර්ග තෙල් බැඳුම් වගේ දේවල් අඩු කරලා ඇඟ පැණි රස අඩු කරලා ඇඟ බර මේන්ටේන් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කොන්දේ අමාරු තියෙන කෙනෙක්ට.
වෛද්‍යතුමනි, මේ දිනවල මේ කොන්ද කැක්කුමත් එක්ක අපට අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් තමයි සයිටිකා කියන රෝගී තත්ත්වය. මොකද්ද මේ රෝගී තත්ත්වය, මේ සයිටිකා කියන රෝගී තත්ත්වය මොකද්ද කියන එක අපි පැහැදිලි කරමු. මොකද අපේ ශ්‍රාවකයන්ට දැනගන්න.
ඇත්තටම සයිටිකා කියන්නේ රෝග තත්ත්වයකටත් වඩා ඒකත් අපි කිව්වොතින් එක තත්ත්වයක්. It's a condition. ඒ කියන්නේ සයිටික් nerve එක, සයිටික් කියන ස්නායුවක් තියෙනවා. ඒක ආරම්භය තියෙන්නේ අපේ සුෂුම්නාවේ කෙරවල හරි ලම්බ ලෙවල් එකෙන්. එතකොට ඒ ස්නායුවේ සුෂුම්නාව දිගේ ඇවිල්ලා ඊට පස්සේ අපේ hip joint එක තුලින් කකුල් දෙක දිගේ ඒ සයිටික් nerve එක යනවා. ඒක තමයි යගේ normal, යගේ සාමාන්‍ය ගමන්පතේ. ඒ ගමන්පතේ අවහිරයක් ඇති වෙන අවස්ථාවකදී එන වේදනාවට තමයි අපි සයිටිකා කියලා, සයිටික් pain එක කියලා කියන්නේ. ආයුර්වේදයේ හැටියට අපි ඒක මුද්‍රසී කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් ඇත්තට මේක මට සයිටිකා තියෙනවා, මම සයිටිකා වලට තමයි බෙහෙත් ගන්න ආවේ කියලා අපිට අනන්තවත් හම්බ වෙනවා. ඇත්තට මේක සයිටික් කන්ඩිෂන් එකට, ඒ pain එකට හේතුවට ට්‍රීට් කරන්න, ඒ හේතුවටයි අපි ප්‍රතිකාර කරන්න ඕනේ. ආයුර්වේද කියන්නේ ඒයි. විශේෂයෙන් අපි කරන්නේ හේතුව හොයලා හේතුවටයි අපි රූට් කෝස් එකටයි අපි ට්‍රීට් කරන්නේ. නැත්නම් අපි සිම්ටම් එකකට ට්‍රීට් කරනවා නෙමෙයි. වේදනාවට තෙල් ටිකක් ගාලා, ජෙල් ටිකක් ගාලා පේන් කිලර්ස් ගන්නවා, එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ අපේ විදිහට. එතකොට ඔන්න ඕකයි ගුද්‍රසි කියන්නේ. ඔය ස්නායුව තෙරපෙන්න පුළුවන් විදි තියෙනවා. අපි කියන ඩිස්ක් බල්ජ් එක. ඒ කියන්නේ යම්කිසි කලින් සිද්ධ වෙච්ච ඩිස්ක් හර්නියේෂන් එකක්. ඒ කියන්නේ ඔය අපේ මේ වර්ටිබ්‍ර දෙකක් අතර තියෙන තරලය එළියට නිරායමක් සිදු වුණාම ඔය ස්නායු තෙරපෙන්න පුළුවන් ලම්බ ලෙවලකින් පස්සේ. එතකොට ඒ තෙරපීමත් එක්ක දැනෙන වේදනාවක් තියෙන පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ආපහු තව අපේ පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් කියලා අපි හඳුනන, පිරිෆෝමිස් කියලා මසල් එකක් තියෙන මාංශපේශියක් අපේ තට්ටම් කලවාශ්‍රිතව, ඒ මාංශපේශියේ යම්කිසි ඉන්ෆ්ලමේෂන් එකක් නිසා ඒ මාංශපේශිය අපි සරලව කිව්වොත් නිකන් ඉදිමින්ක් වගේ දත් ඇතුළතින්, ශරීරයේ ඇතුළතින් ඒ කුහරයේ සයිටික් නර්වක ගමන් කරන ගමන්පතේ අවහිර වෙන විදිහට මාංශපේශියේ වර්ධනයක් වෙලා එතන ආපහු ස්නායු තෙරපෙන්න පුළුවන්. එතකොටත් ඔය තට්ටම් ආශ්‍රිතව පටන් අරගෙන වේදනාවක් කකුල දිගේ ගිහිල්ලා සමහරුන්ට ඒක හිරියක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඇඟේ තුඩු දක්වා යන වේදනාවක් විදිහට මේ කුන්දෙන් පටන් අරන් ඉන්න පුළුවන් පහළට. ඉතින් ඒක විශේෂ ලක්ෂණයක් තමයි. අපි පරීක්ෂා කරද්දිත් ඇඳේ ලයිඩවුන් වෙලා අපි කකුල උස්සන්න කියද්දි අංශක 45කට වඩා අපි කියන SLRT ටෙස්ට් එකේ යට කකුල උස්සන්න බෑ. ඒ රෝගියාට අංශක 45ට වඩා උස්සද්දි වේදනාවක් එනවා. එතකොට ඒ වගේ අවස්ථාවන්. එතකොට බරක් උස්සන්න ගිහිල්ලා අපේ සවකුන්දා මාරුවක් එන්න පුළුවන්. ගුද්‍රසිය හැරුයි වෙනත් ආකාරයක වේදනාවක් විශාල බරක් නුහුරට උස්සන්ඩ යද්දි එන්න පුළුවන්. වැටීමක් නිසා වෙන්න ප්‍රති මේ ඩිස්ක් අතර මේ ස්නායුවේ තෙරපීම කියන එක විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. ඉතාම කලාතුරකින් ටියුම එකක් වගේ වෙනත් යම්කිසි ග්‍රෝත් එකක් නිසා වර්ධනයක් නිසා වෙන්න පුළුවන්. නමුත් බහුලවම අපිට හම්බ වෙන්නේ ඔය වගේ හේතුත් එක්ක මේ ස්නායුව තෙරපීම. ඉතින් ඒ ස්නායු තෙරපි වහම ඇති වෙන වේදනාව තමයි අපි සයිටික් පේන් එක කියලා කියන්නේ. ඉතින් මේකට බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් හරිම වේදනාකාරී ගොඩක් දෙනෙක්ට තමන්ගේ වැඩ සාමාන්‍ය විදිහට කරගන්න අමාරුයි. පුටුවකින් නැගිට ගන්න එක පාට අමාරුයි, දැන් නැගිට ගන්න අමාරුයි, කකුල අඩිය තියද්දි වේදනාව වෙනවා කියන කෙනෙකුට එක එක විදිහට මැනිෆෙස්ට් වෙන්න පුළුවන් තත්ත්වයක් මේක.
වෛද්‍යතුමනි, මේ කොන්ද කැක්කුමට එවැගේම සයිටිකා කියන රෝගියට කොහොමද දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර කරන්නේ? මොකද අපි අහලා තියෙන දෙයක් තමයි ආයුර්වේදයට හැම ප්‍රතිකාර ක්‍රමයකටම චිකිත්සන සූත්‍රයක් තියෙනවා කියන එක. ඒ අනුව ප්‍රතිකාර නොකළ යුතු අවස්ථා සහ ප්‍රතිකාර යුත්තේ කොහොමද යන්න පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරමු.
ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. බොහෝ වෙලාවට ආයුර්වේද ප්‍රතිකාර බාහිර සහ අභ්‍යන්තර වශයෙන් දෙකම එකට කම්බයින් වෙච්ච ට්‍රීට්මන්ට්ස් චිකිත්සා පද්ධතියක් කරගෙන යන්න පුළුවන් නම් තමයි ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට හමු වෙනවා ගුද්‍රසි වගේම වෙනත් හන්දි ආශ්‍රිත රෝගවලට ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගෙන රෝග සුව තත්ත්වයන් සුව වෙච්ච රෝගීන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙත් එක්ක විශේෂයෙන් අපි කතා කරොත් බාහිර ප්‍රතිකාර ගැන අපිට තෛල අභ්‍යංග වලින් පටන් ගන්න පුළුවන්. තෙල් ගාලා අපි කියන අභ්‍යංග එහෙමත්නම් මසාජ් කරන්න පුළුවන් හරි විදිහක් තියෙනවා. අනවශ්‍ය පීඩනයක් යොදලා අනවශ්‍ය ප්‍රෙෂර් එකක් යොදලා ස්නායුව තවත් තෙරපෙන විදිහට නෙමෙයි ඒක. ඒ අවට මාංශපේශී ලිහිල් වෙන්නත් එක්ක ඒ තෙල් වල තියෙන පෝෂණය උරා ගන්න විදිහට ඒ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. ඊළඟට පොට්ටනි වලින් තවන්න, ඒ සඳහා සැකසෙන විශේෂ පොට්ටනි වර්ග තියෙනවා. ඒ පොට්ටනි භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. ඒ වගේම විවිධ පත්තු වර්ග, තෛල පිටු වර්ග, මේ පත්තු වලින් ඒ ආයත අවශ්‍ය පෝෂණය සහ ඒ අපේ අවට වාත දෝෂ ශමනය කරලා ඒ මේ අපි කතා කරන ප්‍රදේශය ආශ්‍රිතව තියෙන ගැටලු සියල්ලක්ම විසඳා ගන්නට, ඒ අපි මේ කතා කරන්නේ සමහර ඩිස්කර්නිෂන් එකක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාංශපේශී තදවීමක් නිසා හෝ විවිධ හේතු තියෙන ප්‍රති හේතුව අනුව රෝගියා අනුව ඒ තත්ත්වය අනුව ප්‍රතිකාර පද්ධතිය වෙනස් වෙනවා. එතකොට සමහර අවස්ථාවල් දෙට කටි වස්ති වගේ தත්වයන්ට යන්න වෙනවා. ඉතින් ඒ විවිධ ප්‍රතිකාර තියෙනවා. මේක මේ ප්‍රතිකාරය කරයින් පස්සේ සයිටිකා හොඳ වෙනවා, තෙල් ටික ගෑවයින් පස්සේ හොඳ වෙනවා, එක දවසින් හොඳ කරනවා, එහෙම දේවල් නෙමෙයි තියෙන්නේ. බොහෝ වෙලාවට දින කිහිපයක් අවස්ථා කිහිපයක් ප්‍රතිකාර කරලා සුව කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. මුලදිම ඒ කියන්නේ අපි කියමු කල් ගියනවට වඩා මුල් කාලයේදීම ප්‍රතිකාර වලට යොමු වෙන එක තමයි සුදුසු. එතකොට හොඳ කරන්න යන කාලය සාපේක්ෂව අඩුයි. ඒ වගේම බාහිර ප්‍රතිකාර එක්ක අභ්‍යන්තර ප්‍රතිකාරත් ඖෂධ වර්ගත් වෛද්‍ය නිර්දේශයක් එක්ක ලබා ගන්න එක තමයි සුදුසු වෙන්නේ. ඒ සඳහා විශේෂයෙන් මේ ගුද්‍රසි කියන තත්ත්වයට සුවිශේෂුණු කෂාය වර්ග, ගුලි, චූර්ණ, කල්ක වර්ග තියෙනවා. ඉතින් මේ දේවල් සුදුසු කම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් මේ නිර්දේශ ලබා ගන්න කන්සල්ටේෂන් එකකින් පස්සේ හරියට ප්‍රතිකාර අභ්‍යන්තර බාහිර දෙකම ප්‍රතිකාරයකට කරගන්න පුළුවන් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බය වෙන්නට කිසිම කාරණයක් නැහැ. අභ්‍යන්තර ප්‍රතිකාර ගන්නේ නැතුව බාහිර ප්‍රතිකාර වලිනුත් සෑහෙන දුරකට අපිට කරගන්න පුළුවන් මේ ආයුර්වේද ප්‍රතිකාරත් එක්ක, ඒ තෙල් වර්ගත් එක්ක. ඉතින් අපි වාත දෝෂය ශමනය කරන්න ඕනේ අභ්‍යන්තර ප්‍රතිකාර වලින් විශේෂයෙන්ම වෙන බෙනිෆිට් එක අපිට ඒක. ඉතින් අපේ ආයුර්වේද විදිහට මම මුලින්ම කිව්වා වගේ ඒ වාත දෝෂය බැලන්ස් කරන ඒක ගොඩක්ම අපේ මේ බාහිර වලටත් වඩා අභ්‍යන්තර ප්‍රතිකාර වලින් කරනවා, බොන ඖෂධ වලින්. එතකොට ඊට පස්සේ අපි කියනවා මේ හීලින් ප්‍රොසෙස් එක මේක සම ඇතුලේ තියෙන තුවාලයක් වගේ දෙයක්. ඒ රෝග නිධානය තියෙන තැනට හරියට අවශ්‍ය පෝෂණය දෙන්න ඕනේ අවසානයේදී. මුලින්ම කරන්න ඕනේ දේ අන්තිමට කරලා හරියන්නේ නැහැ. අන්තිමට කරන්න ඕනේ දේ මුලින් කරලා හරියන්නේ නැහැ. ඒක හන්ද එක පිළිවෙලක් තියෙනවා. ඒ ප්‍රතිකාර කරන් යන්න ඕනේ විදිහ ඕනෙම රෝගයකදී එහෙමයි ආයුර්වේදයේ හැටියට. ඉතින් ඒ නිසා ඒ දේවල් ඒ පිළිවෙලට හරියට හරි විදිහට ප්‍රතිකාර ටික කරගෙන යන්නට ඕනේ. ප්‍රශ්නේ තියෙන තැනට විතරක් නෙමෙයි, ඒ වගේම වේදනාව දැනෙන තැනට විතරක් නෙමෙයි ප්‍රතිකාර කරන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ඒ රෝගයට අදාළ සියලුම ප්‍රදේශයන් ආවරණය වෙන විදිහට තමයි ප්‍රතිකාර කරන්නට ඕනේ. ඉතින් එහෙම වුණාම ඒ වගේම රෝගියෙක් පැත්තෙනුත් ඒ දායකත්වයේ තියෙන්නට ඕනේ. ප්‍රතිකාර කරන කාලේදීව හරියට කරගන්න ඕනේ. සුසු කම්ලත් කෙනෙක්ගෙන් ඒ අදාළ විදිහට දැනගෙන හරි තමන්ට කරගන්න අමාරුයි. මොකද සයිටික් පේන එකක් වගේ දෙකදී එතකොට හරියට දන්නේ නැති කෙනෙක් ලව්ව කරගන්නත් බෑ, තියෙන අමාරු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හරි තැනකින් හරි විදිහට සුදුසු කම්ලත් කෙනෙක්ගෙන් ඒ දේවල් ප්‍රතිකාර ලබා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මට කලින් සඳහන් කරන්නට අමතක වුණා අපි පරිස්සම් වෙන විදිය, මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන විශේෂයෙන් මතක් කරන ඕන කාන්තාවන්ට. ඔබ තරබාරු කෙනෙක් නම්, ඔබ නිතර ඇවිදින කෙනෙක් නම්, ඔබ නිතර හිටන් ඉන රැකියාවක් නම් කරන්නේ, ඊටාම high heels ගොඩක් අඩි උස පාවහන් පාවිච්චි කරන එක ඊටාම සුදුසු වෙන්නේ නැහැ. මොකද ඔබේ ශරීරයේ බර දරා ගන්න පුළුවන් මට්ටමේ පාවහන් පාවිච්චි කරන නම් හොඳයි. විශේෂයෙන් ඔබ කොන්දේ අමාරුවක් තියෙන කෙනෙක් නම් ඒ තියෙන කෙනාට කොන්දේ අමාරුව වැඩි වෙන්න පුළුවන්. ඔබ ඒ වගේ තාම උසර සිහින් උස හීල්ස් පාවිච්චි කරනවා නම් ඉතින් පඩි පෙළවල් නැගිද්දී ඒ වගේ දේවල් වලදී ඉතින් ඔබට කොන්දේ අමාරුව ඉදිරියේදී දැන් නැත කාලයක් ගිහාම එන්න තියෙන ප්‍රවණතාව වැඩි. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ එක. ඒ වගේම හොඳට වතුර බොන්න, හොඳට පෝෂ්‍යදායී ආහාර කන්න, ඔබේ ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න, ට්‍රීට්මන්ට් එක නැත්නම් මේ ප්‍රතිකාර වලින් බෙහෙත් වලින් විතරක් රෝගයක් සුව කරගන්න බෑ. අනිවාර්යයෙන්ම ආයුර්වේද විදියට රෝගියාගේ පැත්තෙන් දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා, දෙන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික රෝගියාගේ පැත්තෙන් කරන්න ඕනේ.
ඉතින් මේ වෙද්දී බොහෝ දෙනෙක්ට විශේෂ ගැටලුවක්, එහෙමත් නැත්නම් බරපතල ගැටලුවක් කියලා තියෙන කොන්දේ කැක්කුම, එහෙමත් නැත්නම් කොන්දේ කැක්කුම ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් සයිටිකා කියන රෝගී තත්ත්වය පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කළේ. ඉතින් මේ රෝගී තත්ත්වයෙන් ඇති වෙන්නේ කොහොමද සහ ඒ සඳහා ආයුර්වේද ඔස්සේ නිවැරදිව ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එක තමයි අද දවසේදී කතා බහ කරේ. ඉතින් අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කරලා ඔබව දැනුවත් කරේ වෛද්‍ය නටාලියා වීරවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණි ආදිත්‍ය ආයුර්වේද ප්‍රතිමැද.
ඇස්සේ පටකුඩේ තන් වේලා සුදුමුතුමණිකේ කොයන්නේ සරසියා
ජීවත්වෙන හැමෝටම පොදු කාරණය මොකක්ද කියලා ඔයාගෙන් ඇහුවොත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කාලය කියන එක. ලෝකෙ ජීවත්වෙන අපි හැමෝටම විශ්වය විසින් පැය 24කින් යුතු කාලයක් දවසක් විදිහට ලබා දීලා තියෙනවා. දුප්පත් පොහොසත් ඒ වගේම වැඩිහිටි තරුණ ඕනම කෙනෙකුට කිසිම වෙනසක් නැතුව ලැබෙන මේ දවස ඔයා කොහොමද ප්‍රයෝජනට ගන්නේ? අන්න ඒ කාරණය මත තමයි ඔයාගේ ඉලක්ක සපුරා ගැනීම, ඔබගේ සාර්ථකත්වය ඇති කර ගැනීම කියන මේ සියලු දේ රඳා පවතින්නේ.
ඔව් කමිල, බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ටයිම් මැනේජ් කරන්නේ කියන එක. කාලය කළමනාකරණය කිරීම කියන්නේ කාලය පාලනය කිරීම නෙමෙයි. කාලය පාලනය කිරීම කිසිම කෙනෙක්ට කරන්න බැරි දෙයක්. අපිට පුළුවන් වෙන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එක තමයි මම නම් හිතන්නේ. සමහර වෙලාවට බොහෝ දෙනෙක් වැඩ ගොඩාක් එකට කරන්න යනවා. එකම වැඩේ සම්පූර්ණ කරන ලොකු වෙලාවක් ගන්නවා. නැතිනම් මේ කාලය කළමනා කරන්න බැරුව ගිහින් මානසික පීඩනයට ලක් වෙනවා. මම එහෙම දැකලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අදත් අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා. අමින්ත, මේ කාලය හරියාකාරව කළමනාකරණය කරන්න මොන වගේ දේවල්ද කෙනෙකු කරන්න ඕනේ?
සුබ දවසක් කියලා ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. නිරෝෂි අවස්ථාවට ගොඩක් ස්තුතියි. හඳුන්වා දීමටත් ස්තුතියි. අද දවසේ අපි ලොකු වැඩක් කරන්න හදන්නේ. නිරෝෂ කියපු විදිහටම යම්කිසි සංකල්පයක් අපි අද කතා කරන්න හදනවා. මේක කොහොමද විෂුවලයිස් කරගන්නේ අපේ ශ්‍රාවක පිරිස? දැන් මේක ටීවී එකේ වැඩසටහනක් නෙමෙයිනේ, රේඩියෝ එකේ යන වැඩසටහනක්. ඉතින් අපි උත්සාහ කරනවා මේ කියන කන්සෙප්ට් එක ඔබට ලයිව් මනසට හිතට දැනෙන විදිහට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් ආකාරයට කරන්නට. හොඳයි, අද දවසේ මාතෘකාව තමයි කාල කළමනාකරණය ගැන තියෙන නීති ටිකක්. The 8-8-8 rule, a balanced approach to time management කියලා කියන්නේ. ඔබ දැනටමත් දන්නවා ඇති ලෝකයේන විවිධ විද්වතුන් මේ පැය 24 කාලය කොටස් තුනකට කඩලා තියෙනවා. 8යි 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 කියන රීතිය. එතකොට මේ ජීවිතයේ සමතුලිතතාවයේ ගන්න, ඒ කියන්නේ බැලන්ස් ලයිෆ් එකක් හදාගන්න, ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න, වැඩි කරගන්න, ඒ කියන්නේ ඵලදායිතාව වැඩි කරගන්න, හොඳ ජීවන තත්ත්වයක් යහපැවැත්මක් උපරිමයෙන් අරගන්න. එතකොට ඔබ වැඩ කරන හැම වෙලාවෙම ඒකේ ඵලදායිතාව ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගෙන වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා ගැනීම. ඊළඟට විශේෂම කාරණේ තමයි විවේකය කියන එක. හොඳ විවේකයක් කොහොමද ගන්නෙ? ඒ වගේම මේ පෞද්ගලික ක්‍රියාකාරිකම් කොහොමද අපි කරගන්නේ කියන කාරණේ ගැන තමයි අද දවසේ අපි මේ පැය 24 තුනට බෙදලා 8යි 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 කියන එක ගැන කතා කරන්නේ. නිරෝෂි, අද ඇත්තරම මේ වේගවත්ම ලෝකේ රැකියාව, පෞද්ගලික ජීවිතය සහ මේ ස්වයං රැකවරණය කියන එක කියන කාරණා තුරම සම්බර කරගන්න එක හරි වැදගත්. ඉතින් ඒ නිසා තමයි මේ 8යි 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 නීතිය කියන එක තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීම සඳහා වැදගත් කියලා කියන්නේ. ඉතින් මේ සරල, ඒ වුණාට මේ ඵලදායි කාල කළමනාකරණේ උපාය මාර්ගික දේවල් ටික දවසේ කොටස් තුනකට බෙදුවා කියලා අපි මුලින් කිව්වා. අපි දැන් ඒක කතා කරලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පළවෙනි පැය 8. අතර අපි තුනකට බෙදුවා කිව්වා. පළවෙනි පැය 8. එකකින් කියනවා, මේක ඉංග්‍රීසියෙන් කියනවා 8 hours of hard and honest work කියලා. අතර මේ පැය 8 හරියටම අපි අවංකව ගොඩක් කැප වෙලා වැඩ කරන්න ඕනේ කියන එකයි කියන්නේ. එතකොට මේක ලංකාවේ කට්ටියට කියනවට ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි නව ශ්‍රීලන්තයේ වගේ දියුණු රටකට මං හිතන්නේ මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. එතකොට මේ පළමු කොටසෙදි කියන්නේ ඔබේ වෘත්තීය ජීවිතය, කියන්නේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සඳහා කැප කරන්න කියලා කියන්නේ මේ පළවෙනි පැය 8. මේ පළවෙනි පැය 8 කියන්නේ ඔබට සාම්ප්‍රදායික විදියට උදේ 9 ඉඳලා 5 වෙන්න පුළුවන්, නැත්නම් 8 ඉඳලා 4 වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා නම්, නැත්නම් ව්‍යාපාරයක් කරනවා නම්, නැත්නම් ඔබ ස්වයං රැකියාවක් කරනවා නම්, නැත්නම් නිවසක කළමනාකරණය කරනවා නම්, මේ පැය 8 ඵලදායි වැඩක් සඳහා උපයෝගී කරගන්න කියලා කියන්නේ. එතන මේකේ තියෙනවා චූටි ස්ටෙප්ස් ටිකක්. පළවෙනි ස්ටෙප් එක තමයි ප්‍රමුඛතා ලයිස්තුවක්, ප්‍රයොරිටි ලිස්ට් එකක් හදන්න කියලා කියනවා නිරෝෂි. එතන මේකෙදි කරන්න ඕනේ වඩාත්ම තීරණාත්මක කාර්යයන් ටික ලයිස්තුගත කරලා ඒ ටික දවස ආරම්භ කරන්න කියලායි කියන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මේක ඩිජිටලයිස් කරලා සිස්ටම් එකකට දාලා, ටයිම් ෆ්‍රේම් එකකට දාලා ඉවරලා අපිට මේක රිවියු කරන්න, බලන්න, නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි කිව්වා මේ පැය 8 හරියට වැඩ කරන්න කියලා. නොතනදී අවධානය වෙන කොහිටවත් යන්නේ නැතුව මේ වෙලාවේ සමාජ මාධ්‍ය, අනවශ්‍ය රැස්වීම්, ഘോഷාකාරී පරිසරයක ඔය වගේ දේවල් ගැන කන්සන්ට්‍රේට් කරන්නේ නැතුව, අවධානය යොදවන්නේ නැතුව ફોકસ කරගෙන හරියට වැඩ කරන්නලු. මේක තමයි දෙවෙනි කතාව. ඊළඟට කියනවා මේ ජපනීස් සිස්ටම් එකක් තියෙනවා බහල ඇති, සමහර වෙලාවට විනාඩි 45ක් නැත්නම් විනාඩි 55ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න කියලා කියනවා. එතකොට මේ විවේකය හරි වටිනවා. දැන් කොවිඩ් එකට ඉස්සෙල්ලා අපි විනාඩි කිව්වේ ඇවිල්ලා 55 කියන එක තිබුණා, 45ක් තිබුණා. හැබැයි කොවිඩ් එකේදී තිබුණා 20-20-20 රූල් එක කියලා එකක්. ඒ කියන්නේ ඔබ එක දිගට තත්පර 20ක් වැඩ කරනකොට වැඩ කරලා ඉවර වෙලා අපිටම කම්පියුටර් එකක වැඩ කරනවා, එකම අරමුණක් ඔස්සේ එකම ફોકસ කරගෙන වැඩ කරනකොට ඔබ S2 පොඩ්ඩක් ඇහැට අරගෙන අඩි 20ක් නැත්නම් මීටර 20ක් ඈතින් තියෙන මොකක් හරි වස්තුවක් දිහා තත්පර 20ක් බලාගෙන ඉන්නලු. ඒ කියන්නේ ඔබ විනාඩි 20ක් එක දිගට වැඩ කරලා එකපාරට ඔබ තත්පර 20ක් ඔබට මීටර් 20ක් හෝ අඩි 20ක් දුරින් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දිහා මොකක් හරි ද්‍රව්‍යයක් හරි නැත්නම් අවට ලෝකයේ දිහා බලාගෙන ඉන්නලු. එතකොට තමයි මේ නැත්නම් වෙනවා කියලා කියන්නේ ඔබගේ මනස ෆෝකස් කරලා තියෙන මැෂින් එක හැදිලා තියෙන විදිහට මේ විනාඩි 20ක්ම එක දිගට ළඟ තියෙන දෙකක් ෂෝට් ඩිස්ටන්ස් එක තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මනසට අමතක වෙනවා සමහර වෙලාවට ලොง ඩිස්ටන්ස් දුර බලන්න. ඒ නිසා තමයි මේ සිස්ටම් එක කොවිඩ් එකෙන් පස්සේ ආවේ. සෝ තත්පර 20ක් කොහේ හරි තැනක බලන්න අඩි 20ක් දුරින් කියන කතාව. එතකොට මේ ඒ තුලින් අපිට අපගේ ප්‍රොඩක්ටිවිටි එක පලදායිතාව ඉහළ නංවා ගන්න පුළුවන් කියන කතාවක් කියනවා. ඊළඟ දෙවෙනි කතාව තමයි නිරෝෂි. දැන් අපි මුලින්ම කිව්වා පළවෙනි පැය අටේදී ඔනස්ට් ඇන්ඩ් හාඩ් වර්ක් කියලා කිව්වා පැය අට. දැන් දෙවෙනි එකේදී කියනවා මේ පැය අටක සුවදායි නිින්දක් ගන්න කියලා කියනවා. හරි, මේකට පීස්ෆුල් ස්ලීප් කියලායි කියන්නේ. 8 අවර්ස් ඔෆ් රෙස්ට් ඕ peaceful sleep කියලා තමයි කියන්නේ. ඒතකොට දැන් ගොඩක් වෙලාවට ලංකාවේ දිනම් අපි අපේ sleep එක නිින්ද peaceful නෑ, distractions වැඩි. නමුත් අපි නව ශ්‍රීලන්තේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට කතා කරන්නේ ඒ රටේ අපි ගොඩක් දුරට අපි මේක මැනේජ් කරලා නිසා මේ කතාව ලීසි. ඒතකොට විවේකේ හා පුනර්ජීවනය කියන මේ කොටස සඳහා සහ හොඳ සෞඛ්‍ය ලබා ගැනීම සඳහා මේ හොඳ නිින්ද ඕනිලු අපිට. එතකොට මේකෙදි හොඳ නිින්දක් කියන්නේ ගුණාත්මක නිින්දක්, quality sleep එකක්. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආදරණීය මිත්‍රවරුනි මේ පැය 8ම නිදිය ගන්න කියලා. අපිට ඕනනම් ඔක තුනට කඩා ගන්න පුළුවන්. පැය 6ක් නිදිය ගත්තොත් ඇති කියලානේ කියන්නේ හොඳටම. සාමාන්‍යයෙන් හොඳටම පැය 6ක් හොඳට නිදාගත්තොත් ඇති කියලා තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාවේ කියන්නේ. එතකොට පැය 6ක් හොඳ නිින්දක් ගන්නකොට නිින්දට ඉස්සෙල්ලා පැයක් ගන්න පුළුවන් රෙස්ට් එක. නිින්දට පස්සේ තව පැයක් අරගන්නත් පුළුවන්. දැන් මේක කොහොමද කරන්නේ කියලා කියන්නේ දිනචර්යාවක් ටයිම් ප්ලෑන් එකක් හදා ගන්න කියලා කියනවා. ස්ථාවර නිින්දකට යන්න කියලා කියනවා. නිින්දට යන්න ඉස්සෙල්ලා දවස ගැන පොඩි රිෆ්‍රෙෂ් කරගෙන මොනවද කරේ කියලා ප්ලෑන් එකක් හදාගන්නලු. ඊට පස්සේ සුවපහසු පරිසරයක් නිදාගන්න ඕන කරන පරිසරයක් කාමරේ හදාගන්න කියලා කියනවා. ඊට පස්සේ කියන මේ වයින් ඩවුන් කියලා කියනවා. ඊට පස්සේ ඔබට විවේක ගැනීමට උපකාර වෙන නිින්දට යන දිනචර්යාවක් වර්ධනය කරගන්න. පොතක් බලන්න, භාවනා කරන්න, උණුසුම් ස්නානයක් කිරීම, ඒ කියන්නේ නිින්දට ඕන කරන සංඥාවල් ටික ගන්න ඒ දේ කරන්නලු. ඊට අමතරව මේ ඩිජිටල් තිරයෙන් ඈත් වෙන්නලු. දැන් මෙතන කියනවා නිින්දට ආවම වශයෙන් පැයකට පෙර ඩිජිටල් තිරයෙන් ඈත් වෙන්නලු. දැන් දුරකථන, ටැබ්ලට්, පරිගණක මගින් නිකුත් කරන මේ නිල් ආලෝකය ඔබේ නිින්දට වක්‍රාකාරයෙන් බාධා කරනවා කියලාලු කියන්නේ. එතකොට අපි දැන් දෙවෙනි පැයට ගැනත් කතා කරා. තුන්වෙනි පැයට තමයි හරිම සංකීර්ණම පැයට. මේක තියෙනවා මේ අන්තිම පැයට කියනවා 8 hours of personal activities, self activities කියලා කියනවා. මේ කොටස කරන්නේ ඔබේ ජීවිතය පොහොසත් කරනවලු. ඔබ පොහොසත් කරන කාලයක් විදියට තමයිලු කියන්නේ. ඒතර මේකෙදි ඔබගේ පවුල, විනෝදාංශ, ව්‍යායාම්, ඉගෙන ගන්න එක, විවේකය කියන කාරණයන් සඳහා කාලය විඩංගු කරන්නලු. දැන් මේකේ තියෙනවා අපි කාරණා තුනක් මේකේ කතා කරනවා. F3, S3, H3 කියලා. මේ අන්තිම පැය අට අපි වෙන් කරනවා. මේකේ පළවෙනි පැය පළවෙනි කොටසට අපි කියනවා F3. ඒකට කියනවා family, friends and faith කියලා. ඒ කියන්නේ ඔබගේ අර පැය අටක් නිදිය ගත්තා, පැය අටක් ඔබ වැඩට ගියා, තව පැය අටක් ඔබට තියෙනවා නේද? අන්න දැන් තමයි ඔගොල්ලෝ තීරණ ඇති දීහාම්ඳුනේ අපිට තව පැය අටක් විතර තියෙනවා කියලා නිරෝෂ. හරි, ඔන්න එතකොට මේ පැය අට තුලදී ඔබගේ පවුලේ කට්ටියත් එක්ක සමීපව ඇසුරු කරන්න, ඔබගේ යාළුවොත් එක්ක ඇසුරු කරන්න, පන්සලකට පල්ලියකට ගිහිල්ලා ඒ වගේ දේවල් බණක් භාවනාවක් කරන්න කියන කතාවේ තමයි එතන කියන්නේ. ඊළඟට S3 කියලා කියනවා මේ soul service and smile. සර්විස් කියලා මෙතන කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් අපේ ඇඟ සර්විස් කරගන්න කියලා කියන්නේ. එතනදීත් අපිට චුටි භාවනාවක් වගේ කරගන්න පුළුවන්. හොඳට හිනා වෙන්න කියලා කණ්ණාඩිය දිහා බලාගෙන ලස්සන හිනාවක් දෙන්න, gedara kattiyat ekka lassana hinawak denna. ඒක හරි වැදගත්. මොකද අර සින්දුවක් තියෙනව නේද, හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා. නේද නිරෝෂි, ලස්සන සින්දුවක් තියෙනව නේද. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ තර වෙනවා, ඒ කියන්නේ මහත් වෙනවා කියලා. හැබැයි හිනා වෙනකොට අපේ ලස්සනට අපේ ෆීලිංස් හොඳට එළියට එනවා කියන කතාව තමයි එතනදි කියලා තියෙන්නේ. එතකොට තුන්වෙනි කාරණය තමයි H3 කියන එක. එතකොට අපි මේක කොටස් තුනකට බෙදුවා, F3, S3, H3 කියලා. එතන මේ අන්තිමේකෙදි කියනවා health, hygiene, hobby කියලා. එතකොට අපිට ශරීරයට ඕන කරන දේවල් ටිකක් අර healthy දේවල් ටිකක්, ඒ කියන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ව්‍යායාම කරන්න, මේ හිරු එළියට අවතීර්ණ වෙන්න, හුලං ටිකක් අරගන්න. ගෙදර නම් ඔබ ඉන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ඒ සිහිල් සුලං රැල්ලක් ඔබ අරගන්න. අර සින්දුවක් තියෙනවානේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කියලා. ඉතින් මන් දන්නේ කාගේද සුවඳ මුසුවෙන්නේ කියලා. ඒ සිහිල් සුලං රැල්ලක් අරගන්න. ඊළඟට හයිජින් කියන්නේ එතකොට අපි පිරිසිදු හොඳ කෑම බීම ඒ දේවල් ටික ගන්න කියලා. අනිත් එක හොබි එක. මෙතන තමයි අර ඔබට පුළුවන් කිලෝමීටර් 2ක් 3ක් 4ක් දුවන්න කියන දේවල්, ශරීරට ඕන කරන සුවතාවයේ ගෙන දේවල් ටිකක් කරන්න පුළුවන්. එතකොට අපි අවසාන එකේදී අපි කතා කරා, මේක මම පොඩි සමරියයක් විදිහට මම කියන්නම්. එතකොට අවසාන විනාඩි පැය 8 අපිට පුළුවන් ආදරණීයන් සමග ගුණාත්මක කාලයක් ගත කරන්න, ඔබේ පවුලේ අය මිතුරන් සමග අර්ථවත්ව ගත කරන්න, ක්වොලිටි ටයිම් එකක් කතා කරන්න. එතකොට ඔබේ රිලේෂන්ෂිප් එක, සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට හොඳ විනෝදාංශ ටිකක් කරන්න පුළුවන්. අපිට සන්තෝෂය ගෙන දෙන්න, තෘප්තිය ගෙන දෙන්න, රුචිකත්වය ගෙන දෙන්න, කාලය කැප කරන්න, චිත්‍ර අඳින්න, ගායනා කරන්න, ක්‍රිකට් ගහන්න, දැන් නවසීලන්තේ නම් රග සෙල්ලම් කරන්නත් පුළුවන්, තනි තනියම කණ්ඩායමක් විදියට පවුලත් එක්ක කරන්න. ඊට පස්සේ ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය හොඳ පුරුදු ටිකක්, ඒ සඳහා ඔබ කාලය අනිවාර්යයෙන්ම වැය කරන්න ඕනේ. ඊළඟට මේ සෙල්ෆ් ස්ටඩීස් මතක තියාගන්න. ඔබට පුළුවන් නම් මේ පැය 24න් එක පැයක් මම මේ කතා කරන්නේ අධ්‍යාපනයේ හදාරන දරුවන්ටවත්, ඒ කියන්නේ පශ්චාත් උපාධි MBA එකක් PhD කරන කට්ටියට නෙමෙයි. අපි හිතන්නේ දැන් අපි ඉගෙනගෙන ඉවරයි, නැත්නම් ඉගෙන ගන්න ඕනේ නැහැ කියන කට්ටියට. එතකොට මතක තියාගන්න, එක දවසක් එක පැය 24න් එක පැයක් ඔබගේ නව කුසලතා දියුණු කර ගැනීම සඳහා ඉන්වෙස්ට් කරන්න. ඒකට ඔගලොන්ට ඔන්ලයින් පාඨමාලාවකට ගිහිල්ලා පොතක් පතක් බලන්න කියන කාරණේ තමයි කරන්නේ. එහෙනම් අපි ඉවර කරනවාද දවසේ. එතකොට 8:00 ඒ රීතිය සමග ඔබේ පැය 24 හරියට කළමනාකරණය කරලා බැලන්ස් කරගත්තොත් සරල නමුත් බලවත් ක්‍රමයක් ඔබගේ පුද්ගලික ජීවිතය ධනාත්මකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අද මේ අවස්ථාව ලැබීම ගැන ස්තුතියි. ලංකාවේ ඉඳලා අපේ ආදරණීය ලාංකික, ඒ වගේම නවසීලන්තයේ ඉන්න සියලුම දෙනාට ජයග්‍රහණය, සතුට, සොම්නස ප්‍රාර්ථනා කරනවා. අපි සතිමත්ව සිහියෙන් අපේ ජීවිතය දිනුමු. ඔබ සැමට ජය, සතුට, වාසනාව වේවා. සුබ දවසක්.
ඉසුතිය අමින්ත අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට, ලබන සතියේදීත් මේ වගේ හොඳ කරුණු කාරණාවක් අරගෙන අපි අපේ ශ්‍රාවකයන්ව හමු වෙමු.
Tera daag maange de.
අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
Hey, are you a mum with young children? Feeling exhausted, low in sleep, low in mood?
We know what that's like, but there is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for moms and kids aged 0 to 5, especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pick-up and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz or visit our website belong.org.nz. That's belong, belong.org.nz.
Don't sit at home feeling lonely.
Come and join the fun at Safari.
Kaibigan, inaanyayahan ko kayo na pakinggan ang palatuntunan Gilintuan Gabay at ang kapangyarihan ng katutuhanan dito sa Planet FM 104.6 kasamang yung lingkod kapatid Lin Mangangaral tuwing Linggo sa alas 10:10 hanggang alas 10:40 ng umaga at maraming salamat po sa inyong pakikinig.
Amro Chautari, the one and only voice of Nepalese community in Auckland. We bring you news, views and music from Nepal every Friday at 6:50 p.m. on Planet FM 104.6. Tune in this Friday live or listen online at planetaudio.org.nz/Hamro Chautari.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wide open sea.
Such a green city.
It's big, it's new and it's different.
I love the bush.
Everything is happening here in Auckland.
Just about everywhere you can see the water.
It's a sparkling city.
Loving Auckland. Our diverse city. 104.6 Planet FM.
Tune into Ireland Calling with Oliver Lee on Planet FM 104.6 every Wednesday night between 10 and 11 p.m. On the show, you will hear news from Irish correspondents, the latest Irish music, studio guests, and news of events happening in the Auckland area, and the chance to win great prizes. All this and much more on Ireland Calling on Planet FM 104.6 every Wednesday night between 10 and 11 p.m.
Catch up with the Bridge Zone crew.
Listen to the banter on bidding, leads and the stealing of kings.
What the heck?
We ask the hard questions. No subject is safe. Should you play bridge with your spouse?
Is there gender inequality in bridge?
How hot are you?
How hot are you?
It's like eavesdropping on someone's conversation.
A postcard from Scotland.
Views from the experienced player to the improvers.
Join us. The fun way to discuss bridge dynamics.
Bridge, easy to learn, hard to master.
Catch the Bridge Zone on Planet 104.6 FM every Wednesday at 9:25 p.m.
Thank you.
Community Access. Radio every way you want it on planetaudio.org.nz.
E mohi ana koe ki te kōrero Māori.
Taringa is a bilingual program produced by Te Wānanga o Aotearoa, exploring a range of concepts in English and Te Reo Māori. You can hear Taringa on 104.6 Planet FM every Friday at 3:50pm. And to catch up on more episodes or to find out more about the program, visit Te Wānanga o Aotearoa website, twoa.ac.nz, and search Taringa. Me ako tahi tātou. Let's learn together.
You can hear our program of the Ageless Wisdom Teachings brought to you by the Auckland Transmission Group on Friday mornings at 9:15. We introduce the world teacher Maitreya and topics chosen from Share International magazine. Keep yourself up to date with the emergence and how it's working out in the modern world. Friday morning at 9:15 on Planet FM 104.